Honorable Premnath Dalawathe, you have 8 minutes.
Ada me parlimentu tulah boh meyak vipakshi mantiyuru meeta 26 wenida man hitanne kiriyalla mattuma pahadiliwa kiwwa ape rata sambandhen engalante parlimentuye yojana sammathayak genala thiyenawa kiyala pahadiliwa kiyannone ehema yojana sammathayak kisi welawa genala naha e sambandhen britanne mahakumasaris karyen api wisuwa e sambandhen adala website ekak pariksha kala baluwa ehema oy kiyana aakarye yojana sammathayak kisi welawak සම්මත කළා නෑ මේ රට මේ රටේ පාර්ලිමේන්තුවට විරුද්ධව මේ කොහෙවත් නැති පුංචි පළාත් පාලන ආයතනයේ කතාවක් අද මුල් කරගෙන මේ ආණ්ඩුවට පහර ගහන්න උත්සාහ කරන ස්වරූපයක් තමයි අද පේන්නේ සමාජයට විපක්ෂය ආස ඇති එහෙම යෝජනා සම්මත කියනවට හැබැයි එහෙම දෙයක් නැති බව පැහැදිලිව කියන්න ඕනේ ඒකම විශේෂයෙන්ම අපි කියන්න ඕනේ මේ සුමන්තරන් මහත්මයා එක වෙලාවක පාර්ලිමේන්තුවේ කියනවා sovereignty of a country for all people if the majority only enjoys the sovereignty then you are leaving the other people out you are forcing them to claim their own sovereignty pahadriyo kiyannone oba kiyana kathawa piliganna sama denatama rate ekiye bawe rate sial rate podu wennone rate sial denan jeevathwime aithiya haba api kisima welawak me rate oya kiyana aakarayata ape damila sahodara unta me raten iwath wenna me raten balapam kara dattak api nirmanaya karala ne den ada thawa mantri wareye kiyano me rate aagamika aithiya api nidahasa api nawaththala thiyena අපි නැති කරලා තියෙනවා මට තියාගන්න මන්ත්‍රීතුමා මේ රටේ අද මේ ආරක්ෂක අමාත්‍යාංශයේ වැයශීෂ ගැන කතා කරනකොට අපි පැහැදිලිවම මේ රට බෙදන්න මේ රට කඩන්න මේ රටේ ත්‍රස්තවාදය බෙදුම්වාදය උල්පන්දන්න විදී ක්‍රියාකලාපවලට අපි කටයුතු කරන්නේ අපි ඒවට අවස්ථාව ලබා දෙන්නේ කෙනෙක්ගේ ආගම සිහි කරන්න අපි කිසිම අවස්ථාවක බාධාවක් ඇති කරලා නැහැ හැබැයි Taman කෝවිලකට ගිහිල්ලා LTT දජ පතාක පෙන්නලා मेरा एक पैतक रतुपाटी पेन्नल कोटिया पेन्नल मेरा नवत ले गंगावा कौर खटू कर नीति क्रियात्मक अपे हेम उलुवत अपेराटे आरक्ष अपेराटे बहुपी अखंडता अपेराटे मिनीसुगी आरक्ष खटू कर मदर ध्यान अभी किसी मिलावक मगे शब्द घोषी सुलू जाति मगे शब्द घोषी सहोदर जाति කරුණාකරලා මේ දමිල මේ මන්දිවරුන්ගේ ඉල්ලාසිනවා කරුණාකරලා මේ ජාතිවාදී පතුරවන්න එපා. මේ රටේ යමෙක් යුද්ධයෙන් මිය ගියා නම් එයයි සිහි කරන්න පුළුවන්. හැබැයි සියලුම දෙනා එකහුවලා නැමත LTT හිස ඔසවන්න උත්සාහ කරනවා. අපි ඒකට කිසි වෙලාවක ඉඩ දෙන්නේ නැහැ කියන කාරණය මතක් කරන්න ඕනේ. අද ක්ලේම බෝම්බයක් හම්බුණා කියලා කිව්වා. ඒ ක්ලේම බෝම්බේ සම්බන්ධයෙන් කතා කරනවා මම මතක් කරනවා පහුගිය ආණ්ඩුව කාලේ ක්ලේම බෝම්බයක් හම්බෙලා ඒ බෝම්බේ ගෙනාවේ වැල්ලවත්තෙන් කියලා GLP රිස් අමාත්‍යරය ඒ වෙලාවේ කිව්වා කියලා පහුගිය යහපාලන ආණ්ඩුව කාලේ එතුමත් එක්ක මම CID කට ගියා. එතුමගෙන් ප්‍රශ්න කරා ක්ලේම බෝම්බේ වැල්ලවත්තර ගෙනියන්නේ කොහොමද කියලා ඔබතුමා දන්නේ කොහොමද කියලා. මතක තියාගන්න අපි මේ රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් එහෙම සුළුවෙන් තකන්නේ නැහැ. ඒ අවශ්‍ය කටයුතු අපි සම්පූර්ණයෙන්ම අපි පැහැදිලිවම ඒව සම්බන්ධයෙන් හොයලා බලලා කොහෙන්ද මේක ගෙනාවේ කොහෙටද මේක ගෙනියන්න උත්සාහ කරේ කොහෙන්ද මේක හදන්නේ කියන කාරණේ අපි හොයනවා. එනිසා තමයි උතුරේ සමහර වෙලාවලට පුරුත්තාප වෙච්ච අපේ දමිල සහෝදරවරු සම්බන්ධයෙන් අපිට නිරන්තරයෙන් ඇහගාගෙන ඉන්න වෙලා තියෙන්නේ. එහෙම නැතුව ඒ අයගේ සීමාව, ඒ අයගේ සංචරණය කිරීම අපි නවත්තන්න නෙමෙයි. අපිටත් ඕනේ ඒ අය සමාජගත කරලා නිවැරදිව ඇවිල්ලා මේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා අපේ රට වෙනුවෙන් ඒ කීවා වෙනුවෙන් කතා කරන්න. දැන් මම අහන්න කැමති ඔය කියන ප්‍රශ්නේ කොහෙද තියෙන්නේ? මේ වැල්ලවත්තේ මයුරකොවිලේ විග්නේශ්වරලා වේල් කලත් යදිනවා. අපේ हेट्टी वीति ज्वेलरी शॉप मोहन बिजनेस करा अभी जीवत् विद्यालय दमिल सहोद प्रश्न अति करोत्साह विपक्ष අපි කරුණා කළා ඉල්ලා සිනවා වගකීමෙන් ප්‍රකාශ කරන්න මේ හොයලා බලලා ප්‍රකාශ කරන්න පැහැදිලිවම කියන්න ඕනේ දැන් මේ බොහොම ආදරෙන් කතා කරනවද මැඩිල්ලි හාමුදුරුව ගැන මට මතකයි මැඩිල්ලි හාමුදුරුව සද්දාතිස්ස හාමුදුරුවන්ට පහර දීලා ඒ හාමුදුරුවන් ගිහිල්ලා කොටුවේ මහේස්ත්‍රාත් අධිකරණයට දෙපාරක් ඉදිරිපත් කරා මමයි පෙඩි හිටියේ උන්වහන්සේලාට මේ උද්ඝෝෂණ කරා කියලා එහෙම එහෙම කරපු වෙලාවේ පළවෙනි පාර නඩු දැම්මා, නිදහස් කරා කතා කරලා. ඊට පස්සේ ටික දවසක් යනකොට ආපහු ආණ්ඩුවෙන් ආපහු නඩු දැම්මා. එහෙම යහපාලන ආණ්ඩුවක් තමයි අද මේ හාමුදුරුවෝ ගැන බොහොම දුකින් කතා කරන්නේ. අද දුකින් කතා කරන්නේ. උන්වහන්සේකින් කවුරුත් ප්‍රකාශ කරන්න ගියේ නැහැ. ඒ ගිහිල්ලා උන්වහන්සේගේ වෙන ප්‍රශ්නයක් සම්බන්ධයෙන් ප්‍රකාශ කරත්තේ. අපි ඒ ප්‍රශ්න බලා ගන්න. අපි ඒක කතා කරන උන්වහන්සේලා ගැන. පැහැදිලිව කියන්න ඕනේ. දැන් මේ යාපනයේ සිද්ධි ගණනාවක් තුල මේ තරුණයෝ අපිට අත්අඩංගු කරන සිද්ධ වෙලා තියෙන්නේ. ඒ නීති විරෝධී වැඩකටයුතු කරපු නිසා. අනික් කාර්යය තමයි එදා පහුගිය යහපාලන ආණ්ඩුවේ බහුලව උද්ඝෝෂණ කරන අවස්ථාවල යොදාගත්ත ඒ තහනම් නියෝග තියෙද්දි මෙකල මේ ඉල්මහ සමිරුව මේ කියන කොටි සමිරුව සමරන්න දෙන්න තුව අධිකරණ තීන්දුව තියලා තියෙදි තමයි මේ අය මේක සමරන්න තිය අධිකරණ තීන්දුව කරනකොට නීති ක්‍රියාත්මක කරන්න වෙනවා. කොටි දජ පතාක පෙන්නකොට අපිට නීති ක්‍රියාත්මක කරන්න වෙනවා. අපිට සිල් ගත්තා වගේ නොදැක්කා වගේ ඉන්න බෑ ආණ්ඩුවක් හැටියට. ඉතින් ඒ සම්බන්ධයෙන් විශේෂයෙන්ම කියන්න ඕනේ. ඒකම ජනතා විත්තිපරුණේ මන්ත්‍රීතුමා ප්‍රකාශ වගේ කරා. මම එතුමා පාවිච්චි කරපු වචන එතුමාට ප්‍රකාශ කරන්න යන්නේ නැහැ. මොකද මට ඒක වැදගත්කමක් නැහැ. ඒ ප්‍රකාශ කරපු වචන මම ප්‍රකාශ කරා.
Honorable member you have 2 more minutes.
එතුමා පැහැදිලිව දැනගන්න ඕනේ. කොමිසම් වාර්තාවකින් දඩුවම් ලැබෙන්නේ නැහැ. අධිකරණයේ උරුමව තමයි අධිකරණයෙන් තමයි දඩුවම් ලැබෙන්නේ. එතකොට තමයි නඩුවක් දෙන්න පුළුවන්න්නේ බන්ධනාගාරයේ සිද්ධිය සම්බන්ධයෙන් පැහැදිලිව නඩුවක් පවතිනවා. අපි එදත් අදත් මේ සිද්ධිය අපි සියල්ලම හෙලා දකිනවා. අපිට සැකකරුවෝ කියන්නේ මිනිස්සු. අපි ඒගොල්ලන්ව හංගඩු ගහලා අපරාධකාරයෝ කියලා කියන්නේ නැහැ. දැන් මේ සිද්ධිය සම්බන්ධයෙන් කරුණාකරලා ඒ වීඩියෝ අපිට බලන්න. ඒ වීඩියෝ අපිට බැලුවහම පැහැදිලිව පේන්න තියෙනවා කවුද රණ්ඩු කරන්නේ කියලා. රැඳවියන් දෙකොට්ටාසයක් රණ්ඩු කරනවා. ඒ තුල සිද්ධ වෙච්ච තත්ත්වය තමයි මේ නිර්මාණය වෙලා තියෙන්නේ. ඉතින් ඒ නිසා විශේෂයෙන්ම අපි මේ කියන කාරණා සම්බන්ධයෙන් ආණ්ඩුවේ යම් පැහැදිලි ආණ්ඩුවේ අකමැත්ත ආණ්ඩුවේ ආණ්ඩුව කිසිම වෙලාවක අපේ රටේ පුරවැසියෙක් නියනට අපේ කිසි බලාපොරොත්තුවක් නැහැ කියන කාරණේ පැහැදිලිව කියන්න ඕනේ. ඒකම මේ අද කතා කර වැය ශීර්ෂ තුල බැලුවාම ශ්‍රී ලංකා පොලිසිය විශේෂ කාර්ය බලකාය රාජ්‍ය නෝන සංවිධාන පිළිබඳ ලේකම් කාර්යාලය සෝදේශ කටයුතු අංශය පුද්ගල ලියාපදිංචි කිරීම දෙපාර්තමේන්තුව ආගම දෙපාර්තමේන්තුව මේ සියල්ලමයි තියෙන්නේ. විශේෂයෙන් පොලිසියේ පහුගිය කාලේ සමල් රාජපක්ෂ මැතිතුමා පොලිසිය ප්‍රශ්න විසඳන්න දින තුනක් වෙන් කරලා තිබ්බා. ඒ අභියාචන 735කින් 530ක් මේකට විසඳලා තියෙනවා. ඒකම විශේෂ කාර්ය බලකාය හැරගිය සෙබළු 1000ක් අද නැවත සේවයට එකව වෙලා තියෙනවා.
Honorable member your time is almost up please wind up. 1 minute.
පොලිසිය මදි කියන කාරණේ පැහැදිලිව කියලා තියෙනවා. අපි කවුරුත් දන්නවා. ඒ නිසා තමයි කරු නියෝජ්‍ය කාර්ය සභාවතුනේ අද වෙනකම් මම පාර්ලිමේන්තු මන්ත්‍රී හැටියට මට හිමි පොලිසිය ලාරි දෙන්නකොත් මම අරන්නේ නැහැ. මම නම් මට දැනෙන්නේ මේ රටේ ආරක්ෂාව තියෙනවා. ඒ නිසා පොලිසිය ලාරි මට අවශ්‍ය නැහැ. ඒ එක්කම රාජ්‍ය නෝන සංවිධාන සම්බන්ධයෙන් නව අනපනක් ගෙනල්ලා ඒ අය නියාමනය කරන්න විශේෂයෙන්ම අනපනත් නොවැම්බර් 20 වෙනිදා කැබිනට් එකේ ඉදිරිපත් කළ තියෙනවා. පහුගිය කාලේ මේ රාජ්‍ය නෝන සංවිධානයෙන් කරේ රට බෙදන්න ත්‍රස්තවාදය උඩගෙඩි දෙන්න මුදල් ගෙනල්ලා ඒ වෙනුවෙන්
Honorable member please wind up.
විශේෂයෙන්ම මේ රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය අයවැයට ස්ථිරභාවය ප්‍රකාශ කරමින් මේ රට කඩන්න දෙන්නේ මේ රට රකින්නවා කියන කාරණේ අපි ආණ්ඩුවක් හැටියට ප්‍රකාශ කරමින් මම නිහඬව බොහොම ස්තුතියි.
Thank you. Honorable Ranjit Mathum Bandara you have 14 minutes.
Yeah. නියෝජ කාර්ක සභාපතිතුමනි අද මේ රටේ වැදගත් අමාත්‍යාංශ හතරක් ආරක්ෂක අමාත්‍යාංශය වගේ මහජන ආරක්ෂක අමාත්‍යාංශය ආපදා කළමන කරන අමාත්‍යාංශය සහ සුදේශ කටයුතු අමාත්‍යාංශයේ වැශීෂ යටතේ අපි අද විවාද කරන්නේ. මම පළමුවෙන්ම නව මහජන ආරක්ෂක අමාත්‍යවරයා විදිහට අපේ මිත්‍ර සරත් වීරසේකර මැතිතුමා පත් කිරීම ගැන මම මගේ සූතිය පිරිනමන ඒ වගේම එතුමාට සුබ ප්‍රාර්ථනා කරනවා. මොකද එතුමා අපේ විද්‍යාලයේ බොහොම දක්ෂ දීප්තිමත් ශිෂ්‍යයෙක්. මට මතක විදිහට පාපන්දු කාණ්ඩායමේ නායකයා. අපේ ජ්‍යෙෂ්ඨ මිත්‍රේ. ඒ වගේම එතුමාගේ පොලිස් පතිවරයාත් ආනන්දියෙක්, ආරක්ෂක ලේකම්වරයාත් ආනන්දියෙක්. ආරක්ෂාව ආනන්දිට බාර දීලා තියෙන්නේ. අපි සුබ ප්‍රාර්ථනා කරනවා මේ ආරක්ෂාව ශක්තිමත් වේවා කියලා. මද ආපදා කළමනාකරණ අමාත්‍යාංශය යටතේ මද පහුගිය ඊයේ වෙනකොට අපි ලොකු බියක් තිබ්බා සුලිසුලන් තත්ත්වය ගැන බුරාමි. නමුත් ඒකට බොහොම හොඳට ලෑස්ති වුණා. මම හිතන්නේ ලෑස්ති වීමේ මූලික පසුබිම හැදුවේ අපේ ආණ්ඩුව කාලේ. මේ රටේ ආපදා අමාත්‍යාංශයක් හදලා යවශ්‍ය වැඩපිළිවෙළ කරේ අපි යටතේ. මම එකක් කියන්න ඕන මම මතකයි මේ රටේ ස්වාභාවික ආපදා ගොඩක් එන සුලිසුලන් විතරක් නෙවෙයි ගම් වතුර ප්‍රශ්න නායෑම් ඒ වගේම වියලි කාලුගුණ එනවා. අපේ ආණ්ඩුවේ යටතේ අපි පටන් ගත්තා ස්වාභාවික ආපදා රක්ෂණය කර. මට මතකයි අන්තිමට වාරිකය ගෙව්වා රක්ෂණ භාරකාර අරමුදලට මිලියන 1500ක්. ජනතාවට ඒකෙන් තමයි ආපදාවක් වුණම සහන සලසන්. මහින්දම කණගාටු වෙනවා මේ ආණ්ඩුවේ රතේ රක්ෂණය දැන් නවත්තලා තියෙනවා. ඒ රක්ෂණය ගෙවන්නේ ව්‍යාණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා කරුණා කළා ඒ රක්ෂණය ගෙවන්න කටයුතු කරන්න. ඒ වගේම කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවැක් කියනවා. දැන් අපි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ සැලසුම් කළා තිබ්බා කාලගුණ අනාවැකි නියමාකාරයෙන් කියන්න අපේ රටේම ඩොප්ල පද්ධතියක් ස්ථානගත කරා කීප්වලක. මම දැන් අවුරුද්දක් වෙනවා ආණ්ඩුව ඇවිල්ලා ඒක තවම ස්ථානගත කිරීමේ කටයුතු කළා නැහැ. මේකෙන් අපිට පුළුවන් මේ නියම කාලගුණ අනාවැකි කියන්නේ මම දැන් ඒක ජෛවික ආධාරය යටතේ කරන්නේ. මහගෙන හිටියා රජයේ මාධ්‍ය ප්‍රකාශක අයියේ පෙරේද අපි විදේශීය ණය ආධාර ගන්නෑ. මං කියනවා කරුණා කරලා මේක නම් කරන්න එපා, මේක අපිට අවශ්‍යම දෙයක්. ඒ වගේම ආපදා අමාත්‍යාංශය යටතේ ගොඩනැගිලි පරීක්ෂණ සංවිධානය මේ රටේ නායන ස්ථාන ගැන පරීක්ෂණයක් කළා. ඒවට අවශ්‍ය ප්‍රතිකර්ම යොදන්න කටයුතු කරන ආයතන. මහින්ද මගේ දිස්ත්‍රික්කයේ බිබිල දෙහිගල වත්තේත් බඩල් කුමර ගමේවල වත්තේත් බඩල් කුමර තැන්න කුමර වත්තේත් නායන ප්‍රදේශවල ලයින් කාමර කීපයක් තියෙනවා. සැලසුම් කළා මුදල් වෙන් කළා තිබ්බා මේ වගේ නිවාසයේ අයට දෙන්න. ඒ අය වෙනත් තැන්වල ස්ථානගත කරා. මම දැන් ඒක සියල්ල වෙන් කළා තියදී තාම අසමත් වෙලා තියෙනවා ඒ කාර්යය ආරම්භ කරන්න. මයිල්ලා සිද්නවා කරුණා කළේ කාර්යය ආරම්භ කරන කටයුතු කරන්න ඒ අය මෙයා කරා. ඒ වගේම පොලිසිය ගැන කතා කරොත් පොලිසිය නිලධාරීන් විශාල රාජකාරියක් කරනවා. පැය 24 මේ දවස්වල රාජකාරී කරනවා. ගරු ඇමතුමනි නිවාඩු අවලං කළා. නමුත් අපේ ආණ්ඩුව යටතේ අපිට පුළුවන්කම ලැබුණා මේ පොලිස් නිලධාරීන්ට ශක්තිමත්ව තමන්ගේ ආර්ථික වශයෙන් ශක්තිමත් වෙලා හොඳ රාජකාරියක් කරන්න තමන්ගේ පසුබිම හදන්න අපේ ආණ්ඩුවට පුළුවන්කම ලැබුණා. 2015 අපි එනකොට පොලිසියේ රාළහාමි කෙනෙක්ගේ මූලික වැටුප තිබ්බේ 14,280යි. ජීවන වියදම් දීමනාව 7,800යි, දුෂ්කර දීමනාව 600යි, 22,680යි, සංයුක්ත දීමනාව ඇරෙන තිබ්බේ. අපේ ආණ්ඩුවට පුළුවන්කම ලැබුණා මේ පොලිසියේ පහළම නිලධාරියාගේ අලුතෙන් මිනෙක්කනාගේ මූලික වැටුප 107කින් වැඩි කළා 29,546ක්. තවත් 140ක අතිරේක දීමනාවක් තිබුණා. ඒගොල්ලන්ට ඕවර් ටයිම් ගෙවන්නේ නැහැ. ජීවන වියදම් දීමනාව 7,800යි, අර 22,680 50,000 කරන්න පුළුවන්කම ලැබුණා. ඒ වගේම අපි රජයේ සේවකින්ගේ සංයුත දීමනාව දෙගුණ කරා. පොලිසිය නිලධාරීන්ට ඒක ගෙවන්නේ නැහැ. මැමතුමාගේ ඉල්ලා සිටිනවා කරුණා කළා පොලිසිය නිලධාරීන්ට සංයුත දීමනාව ගෙවන්න කටයුතු කරන්න. අපි පොලිසියේ පොඩි මේකනාගෙන ඉහළට යනකම් වැඩි කරා. පොලිස් අධිකාරිවරේ කළුත් මේකෙනගේ මූලික වැටුප 36,755යි තිබ්බේ. අපිට පුළුවන්කම ලැබුණා ඒක දෙගුණයටත් වැඩි වැඩි කළා 76,000 ගණක් කරා. අපි එහෙමයි පොලිසියට සැලකුවේ. මම ඒ වගේම ඇමතුමාට ඉල්ලා සිටිනවා පොලිසිය වලට දැන් ලොකු අඩුපාඩුවක් අද වාහන නැතිය. කරුණා කළා මේකට වැඩපිළිවෙලක් හදන්න. මං හිතන්නේ අපි ඉන්ඩියන් ක්‍රෙඩිට් ලයින්ෙන් ගන්න සැලසුම් කළා තිබ්බේ තාම ක්‍රියාත්මක වෙලා නැහැ. ඒ වගේම පොලිසිය තාම තියෙන්නේ පොලිසියේ පණිවිඩ හුවමාරු වල පරණ ඇනලොග් ක්‍රමයට. මේක මම හිතන්නේ ඩිජිටල් ක්‍රමවේදයට ගේන්න ඕන. කරුණාකර අලුත් ඇමතුමා අපි ඒ ටික ඉල්ලා සිටිනවා. ඒ වගේම මම එතුමාට ස්තුතිවන්ත වෙනවා. පොලිස් කොටනාගේ අපි ආරම්භ කරන්න බැලුවා බිබිල මැදගම් මගේ ගමේ පොලිස් කොටනාගේ මම දැක්කා ඒක තියෙනවා ඇස්තමේන්තුවල. ඇමතුමා මේ ඉල්ලා සිටිනවා කරුණාකර ඒක ආරම්භ කරන්න. ඒ වගේම සියඹලාණ්ඩුව බිබිල අපි ඉල්ලා හිටේ ඒවා. ඒකම මම දැක්කා පහුගිය දවස්වල මත්ද්‍රව්‍ය පාලනය ගැන මේ රටේ ගොඩක් කතා කරා. හරියට කතා කරේ අපේ කාලේ මුකුත් කරේ නෑ වගේ. මත්ද්‍රව්‍ය පාලනය මට පේනවා මෙතන සංඛ්‍යාලේඛන වැරදි සංඛ්‍යාලේඛන ඉදිරිපත් කළා සමහර අය. මෙන්න තමුන්නාන්සලා ආණ්ඩුව කාලේ 2009 මත් කුඩු කිලෝග්‍රෑම් 29යි අත්අඩංගුවට ආරම්භ තියෙනවා. දෙදස් එකොළහේ තිස්ස එකයි දෙදස් දොළහේ තිහයි දෙදස් දාහතර එකසි අසු එකයි මෙන දමුන්නාසය කාලෙ මත් කුඩු අත්තනංගුට ගත්තේවා නමුත් දෙදස් දාස වෙනුට එකසි අනු හයයි අපි දෙදස් දහටේ හත්සිය තිස් සතයි සන්තෝසය මාතය ඇමතිවර ඇදිදිර මේ අපි විශේල් වැඩපිල කාරම්භ කර හිටපු ජනාධිපත්තු මත්තු දව් කරා දෙදස් දහනමේ විතරක් හෙරවයින් හෙරෝයින් කිලෝග්‍රෑම් එක්දා සත්සිය හතලිස් එකක් අතන ගුට රත්තිය. අද කතා කරන්නේ මත්කුඩු සම්පූර්ණයෙන් පාලනය කරලා ඔක්කොම ඇල්ලුවෝ වගේ. නමුත් නියෝජ්‍යකාරක සභාපත්තුමනි මේ අවුරුද්ධට පොලිසිය සංඛ්‍යාලේකන අනුව මද්‍රව විනාශකංශයේ සංඛ්‍යාලේකන අනුව තම එක්දාස් හයිසිය රන්තිීන් රටේ අයි හිතන්නේ ඔක්කොම මත්කුඩු අල්ලනවා කිය. ඇමත්තුමනි මම ගිය සතියේ ගමට ගියම් මට ආරංචි මත්කුඩු ව්‍යාප්තිය විශාල ලෙස වැඩිවිල. කරුණා කරල මෙ කතා කරල ඉඳල හරියන්නේ උතුමා නියම අදුර අලුත් ඇමතිවරයා විදිර පාලනය කරන්න. සමහරය මේ විකුණ කර ගන්න හද. එහෙම ලොකු මත්කුඩු ජාව මේකක් වෙලා නෑ පොලිසියේ ස්වාධීනත්වය දෙන. මට මතක අපේ ආණ්ඩු කාලය අපේ මන්තිවරු අපට දොස් කිව්වා තමන්ට ඕන ඕන ඕයිසි දැමෙ නෑ කියලා. නමුත් අපි යම් පාලනයක් කරා. දැන් පොලිස් කොමිෂන් නොක්කොම අයින් කරලා මට මතක ඉස්සල පොලිසි ඕවා ඉසලා ගද්දී සම්මුඛ පරීක්ෂණ තියෙන ලකුණු අනුව තමයි දුන්නේ. දැන් ඔක්කොම අයින් කරලා පොලිස් කොමිෂන් එක අයින් කරලා අපිට ඒක යටතේ පුළුවන්කම ලැබුණා මේ මත්කුඩු අල්ලන එක වැඩි කරන්න. මේ රටේ මිනී මැරුම් අඩු කරන්න පුළුවන්කම ලැබුණා. 2010 වෙනකොට මිනී මැරුම් 721 අවුරුද්දකට 2014 548යි අපිට ඒක 400කට වගේ අඩු කරන්න පුළුවන්කම ලැබුණා. පොලිසියේ ස්වාධීනත්වය නිසා මංකොල්ල කෑමුත් එහෙමයි කොල්ල කෑම අපි එද්දී 4017යි 3000කට ඒක අඩු කරගන්න පුළුවන්කම ලැබුණා. මම ඉල්ලනවා කරුණා කරලා මේ නැවත මේක දේශපාලනීය කරන්නේ කරන්න එපා. එහෙම කරොත් තාපහු මේ පාලනය නැති වෙයි. මංකොල්ල කෑමුත් අඩු කරන්න අපිට පුළුවන්කම ලැබිලා තියෙනවා. අපි ඉල්ලන්නේ සරුණ කරුණා කරලා පොලිසිය ස්වාධීන ආයතනයක් විදිහට ගිනියන්න. දැන් සමහර තැන්වල අපි දන්නවා ඕයිස්ලාට කෝල් කරලා කියනවා ලී අල්ලන්න එපා වැලි අල්ලන්න එපා. මේ තත්ත්වෙට ගියොත් ප්‍රශ්නයක් වෙනවා. අනිත් කාරණේ තමයි ඇමතුමනි මං කතා කරන්න ඕන පොලිසියේ හිටපු විශිෂ්ට ගණ්‍ය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ශානි අබේසේකර මහත්මයා. එතුමාද අත්අඩංගුවට ගන්න තියෙනවා. එතුමා ගැන නොයෙක් නොයෙක් අර්ථකථන දක්වා. මන් දන්න විදිහට මේ රටේ හිටපු අපරාධ පරීක්ෂණ විමර්ශනයේ හිටපු දක්ෂතම නිලධාරි එතුමා විමර්ශනය කරපු ඒවා මං කියන්නම්. එතුමාගේ දක්ෂකම නිසාම ඇමරිකාවේ FIB ආයතනේ එතුමා දෙසරයක් කැඳෙව්වා පුහුණුවට. අද මොනාද කරලා තියෙන මේ ශානි අබේසේකර මහත්මයාව අරන් ඇතුළට දාලා අද COVID-19 ආසාදිතෙක් වෙලා කරුණාකරලා ඇමතුමා මෙතුමා මේ රටේ බොහොම අපක්ෂපාත නිලධාරි මන් දන්න එතුමාත් එක්ක වැඩ කරපු නිසා අපේ කාලේ මහ බැංකු ප්‍රශ්නය ගැන බැඳුම් කරගෙන පරීක්ෂණය කර එතුමා. එතුමායි කාගේවත් පත්තක් ගත්තේ නැහැ. ඒ වගේම මේ රටේ තිබ්බ මම මාධ්‍යවේදීන්ට කියන ලසන්ත වික්‍රමතුංග ඝාතනේ, ඉක්නැලිගොඩ ඝාතනේ, ඒ වගේම කීර්තිනාට පහර දීම, පාලිතෙන්නකොන්ට පහර දීම මෙයා කරේ, තාජුදීන් ඝාතනේ, ළමයි 11 දෙනෙක් අතුරුදහන් කිරීම, මේ වගේ මේ රටේ ඒ වගේම අර රොයල් පාර්ක් එකේ තරුණියක් මරලා දාපු එක බොහොම දක්ෂ විමර්ශකයෙක්. අද එතුමාව වැරදි කාර්යයක් කළා වැරදි ඔප්පුවෙන්නේ නැතුව එතුමාව අද රිමාන්ඩ් කරලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි කොවිඩ් ආසාදිතෙක් අඩු තරමේ මේ රටේ රාජ්‍ය ARFR අනුව මුදල් රෙගුලාසිය අනුව ඉන්ටර්ඩික් කරපු එකනට පරිභාගය ගෙවන්න ඕන. මේ ශානි අබේසේකර මහත්මයාට තාම වැටුපෙන් භාගය ගෙවන්නේ නැහැ. බොහොම කනගාටුදායක තත්වයක්. මහන්නේ මෙහෙම කරාම මේ රටේ ස්වාධීනව වැඩ කරන පොලිස් නිලධාරි වැඩ කරයිද? මම මේ සභාවේ කියන සාහතිකම බොහොමාවංක පක්ෂපාත
Honorable member you have 2 more minutes
දක්ෂින් නලධාරී කරුණා කළා මෙතුමා මේ රට විශිෂ්ට සේවයක් කරපු නලධාරී ඔබතුමාමත් මැදිහත් වෙලා මේ නලධාරියාගේ මේ වෛරය නැතුව මම කියන මේ ආණ්ඩුවේ හිටපු මැති ඇමතිවරු ගොඩක් අයගේ නොඑක් නොඑක් චෝදනා ගැන මම නම් කියන්නේ නැහැ මම කාටවත් පෞද්ගලික පාර ගන්න නැහැ මෙතුමා පරීක්ෂණ කරා ඒකද මෙතුමාට මේ ඇවිල්ලා තියෙන වෛරය කියලා මම අහනවා කරුණා කළා මේ වගේ නිලධාරින්ට මේ විදිහට කටයුතු කරන්න එපා
Honorable Minister
ඔව් 10ක් දෙන්න ගරු මන්ත්‍රීතුමනි මම අගය කරන ඔබතුමාගේ ප්‍රකාශය නමුත් ශානේ අබේසේකර කියන ඒ පොලිස් නිලධාරියා කිසිම සාක්ෂියක් නැතුව බුද්ධි නිලධාරීන් මාස 11ක්ව රිමාන්ඩ් ගත කළා ඒ සාක්ෂියක් නැහැ කියන්නේ ඔවුන් රිමාන්ඩ් එකෙන් ඇවිල්ලත් අවුරුදු 2කමාරක් වුණා ඔහුට නඩු දාන්න තරම් සාක්ෂියක් නැහැ දෙවෙනික තමයි ඔහු රංජන රාමනායක මන්ත්‍රීතුමා සමග කරපු සංවාදය අපි දැක්කා ගෙදරට ඇවිල්ලා වළං හොදන්නම් කියලා කිව්වා ඉතින් ඒක සාමාන්‍යයෙන් පොලිස් නිලධාරියෙකුට සතු කාර්යයක් නෙමෙයි ඒක නිසා තමයි ඉතින් ඒ වගේ
මාගේ
විරුද්ධ සාක්ෂි තියෙනවා ඉතින් නැතුම් අපේ ටික තරහට කරපු එකක් නෙමෙයි කියන එක ඉතාලම ගෞරවයෙන් මා කියනවා
තුමාගේ පළවෙනි කාරණේ ගැන මම කතා කරන්න නෙමෙයි දෙවෙනි එක මං කියන අමු මෝඩ වැඩක් කරලා තියෙනවා කොච්චර මෙයා වුණත් ඒක වැරදි වැඩක් ඒක මම පිළිගන්නවා ඒක තුමාගේ මේකට සරලන දෙයක් නෙමෙයි
Honorable member your time is almost up please wind up
මේ වගේ නිලධාරීන්ට තමුන් මම හිතන්න මට සංවිධායක තුමා දෙනව නේද මට තව කට් කරා ඔව් මම ඉල්ලා සිටනවා කරුණා කළා මේ වගේ නිලධාරීන් මේවා කරන්න එපා කියලා ඒ වගේම දැන් රටේ ජාතික ආරක්ෂාව සහතික කරන්න ආවේ නමුත් අද හිර ගෙදර ඉන්න ඇතුලේ ඉන්න හිරකාරීන්ට අද ජීවිත තර්ජන එල්ල වෙන එලා මේ පළවෙනි සිද්ධිය නෙවෙයි මාර එක මීට අවුරුදු 8කට ඉස්සෙල්ලා
Honorable member you have 2 more minutes
විනාඩි දෙකක් දෙනවා
2 more minutes
yeah මේගොල්ල අවුරුදු වහන්නේ මට විනාඩි 15ක් තිබ්බා නේද කතාව ඔව් බයි හිතන්නේ මේ අවුරුදු 8කට ඉස්සෙල්ලා 17 දිනේ මරලා දැම්ම කොළඹ බන්ධනාගාර වැලිකඩ බන්ධනාගාර සනුවර ඊයේ පෙරේ දැක්කනේ මැරුවා දෙන්නෙක් මැරුවා අනුරාධපුරේ අද මේ මහර 11 දිනේ මේකද මේ ජාතික ආරක්ෂා මාන හිරකාරී වරදිකාරයෝ නේ මම වැඩි ඉන්න රිමාන් හිරකාරයෝ ආණ්ඩුවක යුතුකමක් තමයි මෙයාගේ ආරක්ෂාව දෙන්නේ මෙයා ඉල්ලුවේ වෙන දේවල් කිව්වේ නැහැ මෙයා කිව්වේ අපේ ආරක්ෂාව දෙන්න අපේ ආරක්ෂා PCR පරීක්ෂණ කරා මම හිතන මේ සිද්ධිය ඇති වුණේ COVID-19 ආසාදිතයෝ ඉන්න පැත්තට ගිය ආහාර බෙදපු කට්ටියම අනිත් පැත්තට ඇවිල්ලා තියෙනවා ඉතින් මෙතනදී මේ හිරගෙදර මේගොල්ලෝ අද ගැටුමක් ඇති වෙලාද 11 සෙරේ මලද පොඩි දෙයක් නෙවෙයි මේක හිරගයක් ඇතුලේ මිනිස්සු මරනවා කියන අපි මේකෙන් දේශපාලන වාසි ගන්නෑ නමුත් රජයේක යුතුකම කරුණා කළා මේ අයගේ ආරක්ෂාව ලබා දෙන්න කටයුතු කරන්න කියලා කියනවා ඒ වගේම අද කියනවා මොකද්ද අර පෙත්ත රිවර්ස් පෙත්ත දුන්නා කියලා මං හිතන්නේ කිසිම බන්ධනාගාරයකවත් දොස්තර කෙනෙක්වත් බෙහෙත් පෙති බීවම ආවේගශීලී වෙන්නේ නැහැ කලහාකාරී බව ආවේගශීලී බව නැති කරන්න තමයි නියෝජකාර්ග සභාපතිතුමනි බෙහෙත් දෙන්නේ දැන් මේගොල්ල ආණ්ඩුව කියන විදිහට මේ පෙතිබව කලහාකාරී ගතිය වැඩි වෙනවා එහෙම බෙහෙත් තියෙන විදිහක් නැහැ බන්ධනාගාරයක් ඇතුළේ
Honorable member
මම හිතන්නේ
your time is almost up please wind up
පරීක්ෂණයක් කළා මේ රටේ හැම තැනකම රිමාන්ඩ් එක හිටියත් කොයි හිටියත් ආරක්ෂාව සපයන්න අවශ්‍ය කටයුතු කරන්න කියලා මම ඉල්ලා සිටුවා ඒ වගේම ඉල්ලා සිටිනවා මම කාලගුණය ගැන මම කතා කරා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයෙක් ද අවුරුදු ගාණක් නැහැ කරුණාකර මේකේ කටයුතු කරන අයට දක්ෂ අයට ස්ථීර කාලගුණ විද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල්වරේ පත් කරලා මේවට මූණ දෙන්න කටයුතු කරන්න කියලා මම ඉල්ලා සිටිනවා
Thank you Honorable Vimal Veeravanse, you have 14 minutes.
මුලාසනාර උඩ මන්ත්‍රීතුමනි ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාව ලබා දීම පිළිබඳව අපේ රටේ ජාතික ආරක්ෂාව පිළිබඳව ප්‍රමුඛ වගකීම පැවරෙන රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශෙත් තවත් අමාත්‍යාංශ කීපයකත් වැය ශීර්ෂයේ සාකච්ඡා කරන මේ වෙලාවේ කරුණු කීපයක් මේ ගරු සභාවේ අවධානයට යොමු කිරීමට මම බලාපොරොත්තු වෙනවා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් මේ රටේ ජනාධිපතිවරයා බවට පත් කරන්න ලක්ෂ 69කට අධික ජනතා බලවේගයක් දහසකුත් අභියෝග මැද්දේ ඒ තීන්දුව ගත්තේ ඒ ජනවරම නිර්මාණය කළේ ප්‍රමුඛ වශයෙන් අපේ රටේ ජාතික ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නය වැඩි වශයෙන් අවධානය යොමු කළා. එදා ඉස්ලාම් අන්තවාදී ත්‍රස්තවාදී කල්ලි පාස්කු ඉරිදා මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල කරනකොට ඒ පිළිබඳ බුද්ධියංශ වාර්තා ලැබිලා තියෙද්දී ඒව ගැන නිසි අවධානයක් යොමු නොකර තියෙනකොට තාත්තා මට කියපු හින්දා මන්නම් පල්ලි ගියේ නැහැ කියලා හිනා වෙලා කියන ඇමතිවරු හිටපු රටක මේ රටේ ජනතාවට ඇති වෙච්ච අනාරක්ෂිත බව ඉතාම බරපතල තත්ත්වයේ තිබුණා. මේ නිසා තමයි පසුගිය ජනාධිපතිවරණදී ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් ජයග්‍රහණය කරන්න මේ රටේ පොදු ජනතාව තීරණය කළේ. එදා ඒ තිබිච්ච අරාජකත්වයට සාපේක්ෂව අද අපේ රටේ ජාතික ආරක්ෂාව පිළිබඳව අපිට සතුටු විය හැකි මට්ටමක් තිබෙනවා. මට පෙර කතා කරපු ගරු රංජිත් බණ්ඩාර මැතිතුමා කිව්වා හිරගෙවල් ඇතුලේ ඉන්න අයව මරා දාන තත්ත්වයක් තියෙනකොට කොහොමද ජාතික ආරක්ෂාව තියෙනවයි කියලා හිතන්නේ කියලා. සාමාන්‍යයෙන් හිරගයක් ඇතුලේ සාමාන්‍ය තත්ත්වයක් තියදී බන්ධනාගාර නිලධාරීන් හරි පොලිසිය නිලධාරීන් හරි මට විනාඩි 14යි මන්දිතුමා
තියෙන්නේ.
මම පාස්කුරිදා සිද්ධියයි මගේ නමයි කියපු නිසා මම කියන්නේ අපි තමුන්නාසලා යුතුකමක් වෙනවා මේක ගැන ඇඟිලි දික් කරන්නේ නැතුව.
This is not a point of order, Honorable Member. Honorable Vimal Veeravanse, please continue.
මම කාටවත් ඇඟිලි දික් කරන්න නෙමෙයි මම ඔබතුමාට මම ධර්ණ ගන්නු ටික කියන්නේ යන්නේ. තමුන්නාසේ කලබල වෙන්න එපා. මේ සාමාන්‍ය තත්වයක් හිරගෙදරක තීදී මේ විදිහේ සිද්ධියක් වුණා නම් අපි කවුරුත් ඒක හෙලා දකිනවා විතරක් නෙවෙයි. ඒක නොවිය යුතු දෙයක් හැටියට විවාදයෙන් තොරව පිළිගන්නවා. නමුත් ගරු මන්ත්‍රීතුමා තීරුම් ගන්න මේක සැලසුම් කරපු අය තමුන්නාන්සල මොන කතා කිව්වත් මේක සැලසුම් කරපු අය මේක සැලසුම් කරේ පහුගිය මාසේ 18ට කලින් වැලිකඩ හිරගෙදර සිද්ධ වෙන්න. වැලිකඩ හිරගෙදර සිද්ධ වෙන්න සැලසුම් කරේ ප්‍රධාන වශයෙන් එතන හිටිය හිරකරුවෙක් සමයන් කියන පාතාල අපරාධකාරයාගේ ගෝලෙක් චතුරංග කියලා. මේ චතුරංග කියන සිරකාරයා තමයි වැලිකඩ ඇතුලේ මෙවැනි සිද්ධියක් ඇති කිරීම සඳහා සූදානම් වුණේ. ඒගොල්ලෝ ඒකට පූර්ව පෙරහුරුවක් පැවැත්තුවා. බුද්ධියංශ වලින් මේ තොරතුරු සත්‍ය විදි බව අනාවරණය කරගෙන තියෙනවා. මේගොල්ලෝ සබඳතා පවත්වපු දුරකතන අංග තියෙනවා. ඒ උපදේශකතු අය ඉන්නවා. අන්තිමට මේ චතුරංග කියන හිරකරුවත් තවත් හිරකරුවෙකුත් ඒකට සහය දුන්නු එක ජේලරවරයෙකුත් විවිධ ස්ථානවලට මාරු කරලා ඇවිල්ලා. හිරකරුවන් බූස්සට ඇරියා. ඒ ජේලරවරයා වෙනත් කඳවුරකට ඇරියා. ඒකත් එක්ක වැලිකඩ හිරගෙදර මේ සිද්ධිය ඇති වෙන්න තිබිච්ච අවකාශය ඇහිරුණා. එම නැත්තම් මේ අවසනාවන්ත තත්ත්වයේ කලබලකාරී තත්ත්වයේ ඇති වෙන නියමිතව තිබුණ වැලිකඩ හිරගෙදර. ඒ කලින් බුද්ධියංශ වලට තොරතුරු වාර්තා වෙච්ච හින්දා පෙරපියවර ගන්න පුළුවන් වෙච්ච හින්දා ඒ තත්ත්වය වැළකුණා. එතන තමයි මේගොල්ලෝ අත්හදා බැලීමක් කරලා තිබුණා. එක්තරා ප්‍රතිවර්ගයක් දවස් දෙකක් දෙන්නෙකුට දුන්නා. ඒ ප්‍රති පාවිච්චි කරපු අය තමන්ගේ සිරුරු කපා ගත්තා. ඒවා සාක්ෂි හැටියට තියෙනවා. ඕනම් වැලිකඩ හිරගෙදර ප්‍රධානයාගෙන් අහන්න පුළුවන් පහුගිය දවස්වල එහෙම සිද්ධිය දෙකක් වෙලා නැද්ද දවස් දෙක. ඒ සාක්ෂි විදියට තියෙනවා. ඒව එළියෙන් ගෙනාවේ කොහොමද කියලා බුද්ධියන් සොයාගත්තා. එතකොට වැලිකඩ හිරගෙදර තත්ත්වය ඇති වෙන එක වළක්ව ගන්න පුළුවන් වුණාට අනෙක් හිරගෙවල් වලත් මේ තත්ත්වය ප්‍රවණතාවය ඇති වෙයි කියන අවදානම ඒක සම්පූර්ණයෙන් තුරන් කරගන්න බැරි වෙලා තියෙනවා. ඔබ දකින්න ඇති රූපරාම හිරකරුවන් සමගම ගහගන්නේ. හිරකරුවන් සමග මරාගන්නේ. සාමාන්‍ය මානසික තත්ත්වයක් යටතේ හිරකාරයෝ මරා ගන්නවාද? හිරකාරයෝ ගහ ගන්නවාද? සාමාන්‍ය මානසික තත්ත්වයක් යටතේ. හොයලා බලන්න එතන තියෙන ඩිස්පෙන්සරියේ ඔබතුමා කෝ පෙති තියනවාද මිනිස්සු කුලප්පු කරන්න කියලා. ගරු මන්ත්‍රීතුමනි, ඔබතුමාලගේ ආණ්ඩුව කාලේ මම හිටියා මාසයක් රිමාන්ඩ් සිරකරුවෙක් හැටියට. මම හිටපු සිරකුටියට ඉස්සරහ සිරකුටියේ හිටියේ තවත් හිරකාරයෝ, සාමාන්‍ය හිරකාරයෝ. ඒ එක හිරකාරයෙක් දවස් එකහමාරක් ඒ තිබිච්ච ඩිස්පෙන්සරියෙන් කොහොමෙන් හරි මොකද්ද පෙත්තක් ගහලා දවස් එකහමාරක් බිත්ති අල්ලගෙන දඟලනවා, ඇඹරෙනවා, කෑ ගහනවා, මොනෝ වෙනවද කියලා අපිට තේරෙන්නේ නැහැ. දවස් එකහමාරක්. ඒ කොහොමද වෙන්නේ? මානසික රෝගීන්ට දෙන්න ඕන කරන පෙහෙත් මේගොල්ලෝ යම් අවස්ථාවකදී පාවිච්චි කරනවා. මානසික රෝගයක් නැති කෙනෙක් ඉතා බලවත් උමතු තත්වේ ඉන්න කෙනෙක්ට පාවිච්චි කරන්න තියෙන බෙහෙත් පෙති මාත්‍රාව අධිකව ගත්තම ඔහු දන්නේ ඔහු කරන්නේ මොකද්ද කියලා. ඔහුට තේරෙන්නේ ඔහු මොකද්ද කරන්නේ කියලා. ඔහු හසුරෙන්නේ ඔහු ස්වභාවිකව නොදැන මේ මහර බන්ධනාගාරයේ ඩිස්පෙන්සරියේ මානසික රෝගීන් සඳහා ඉතාම බලවත් මානසික රෝගීන් සඳහා දෙන්න ගෙනල්ලා තිබිච්ච පෙතිවලට මොකද වුනේ කියලා හොයලා බලන්න. ඒ දොස්තර මහත්තයා තමුන්වන්සලට උදව් කරන දොස්තර මහත්තයෙක්නේ. ජනතා විමුක්ති පෙරමුණේ බොහොම ක්‍රියාකාරී දොස්තර මහත්තයෙක්. නෑ මගේ පක්ෂෙ නෙවෙයි. දැන් වාගේ පක්ෂ එක්සත් ජාතික පක්ෂෙද? වාගේ පක්ෂ එක්සත් ජාතික පක්ෂෙද? තාම එක්සත් ජාතික පක්ෂෙද? හොඳයි. එතකොට ගරු මන්ත්‍රීතුමා ඒ 22000ක් ප්‍රතිවර්ග 22000ක් ඔය ඩිස්පෙන්සරිය තිබුණා. හොයලා බලන්න ඒකට මොනවද උනේ කියලා. නිකන් අපිට ලේසි අපිට ඕන කරන ආකාරයට සිද්ධියක් අර්ථකථනය කරගන්න. නමුත් අපි දන්නවා සාමාන්‍ය ප්‍රමාණයට වඩා දැන් මම රිමාන්ඩ් බන්ධනාගාරයේ ඉඳද්දිත් ඒ හිටපු හිරගෙදර ඉන්න පුළුවන් මගේ මතකය අනුව 1000කට පමණ. හැබැයි ඒ දවස්වල 3000ක් විතර හිටියා. සමහර හිරකරුවන් වැසිකිළිය උඩ ලීය දාලා නිදාගන්න. ඒ තරම් පදමදයක් ඒ වගේ බවනුවෙත් තිබුණා. ඒ කියන්නේ දරා ගන්න බැරි තරම් ඉසරකරුවන් ප්‍රමාණයක්. ඒක අද ඊයේ තත්වයක් නෙවෙයි. මේ ඊයේ පෙරද වෙච්ච තත්වයක් නෙවෙයි. දිගටම හිරගෙදර වල තත්වය ඕක. ඒ නිසා තමයි පහුගිය අපේ ආණ්ඩුව ඔය වැලිකඩ හිරගෙදර වගේම වෙනත් ඊට වඩා වෙනස් ස්ථානවලට ගෙන යන්න පටන් ගත්තේ. ඒවට ඉඳි කිරීම කරන්න පටන් ගත්තේ. මේ නිසා මේ යම්කිසි ආතතියක් නිර්මාණය වෙන තත්වයක් තියෙනවා තමයි. හැබැයි ඒ තත්වය හිතාමතාම යොදාගෙන උනා සැලසුම් සහගත උවමනාවකට. ඒ නිසා තමුන්වහන්සලා මේක ජාතික ආරක්ෂාව විඳවැටීමේ මේ ප්‍රශ්නයක් හැටියට සලකනවා නම් ඒක මුලාවක්. ලෝකේ ඕනම රටක යම්කිසි සිරකරුවන් සංවිධානාත්මකව කැරලිකාරී ලෙස හැසිරෙනවා නම් ඒක පාලනය කරන්න යම්කිසි බලය පාවිච්චි කිරීමක් කරන්න වෙනවා. එහෙම නොකර ඉන්නන්නේ ඔහේ බලාගෙන ඉන්නේ නේ. අනික PCR පරීක්ෂණ ඉල්ලලා මේ සිරකරුවන් කැරලි ගෙහුවයි කියනවා නම් ඒක සම්පූර්ණ මිත්‍යාවක්. ඔවුන් ඇත්ත වශයෙන්ම සාමාන්‍ය මානසික තත්වයකින් නෙවෙයි මේ ක්‍රියාකාරීත්වය යෙදුනේ. ඒ තුවාලකරුවන්ව ගිහිල්ලා හම්බෙලා කතා කරන්න බලන්න රෝහල් වලට ගිහිල්ලා ඒ අය දන්නේ ඒ මොකද කළේ කියලා. මොනවද උනේ කියලා. ඒක සාමාන්‍ය මානසික තත්වයක වෙච්ච දෙයක් නෙවෙයි. මේ සිද්ධිය පදනම් කරගෙන තමුන්වහන්සේ කියනවා නම් ජාතික ආරක්ෂා බිඳ වැටලයි කියලා ඒක තරම් විහිළුවක් තවත් නැහැ. ගරු මූලසනහරුඩ මන්ත්‍රීතුමනි අද මේ රටේ කවර අන්තවාදයකටවත් මේ රටේ මිනිස්සුන්ගේ ජීවිත බිලි ගන්න ඉඩක් ලැබෙන්නේ නැහැ. කවර අන්තවාදී ත්‍රස්තවාදයකටවත් අපේ රටේ පොදු මහජනතාවගේ ජීවිත බිලි ගන්න අවකාශය සලසලා දීලා නැහැ. රටේ ආරක්ෂාව පිළිබඳ ඉතාම නිරන්තර දැඩි අවධානයෙන් බලාගෙන ඉන්නවා. ශානි විජේසේකරද අබේසේකරද මන් දන්නේ නැහැ. අබේසේකර. එතුමා ගැන තමුන්වහන්සේ කතා කළා. සරත් වීරසේකර ඇමතිතුමා කිව්වා කරුණු කීපයක්. මම රිමාන්ඩ් බන්ධනාගාරයේ ඉන්නකොට නාවුක හමුදා බුද්ධියංශ නිලධාරීන් අරගෙන ආවා මං හිටපු හිරකුටියට. ඒ මිනිස්සු කන්න නැතුව ආවේ. අපි ගාව තිබිච්ච කෑමට එක දුන්න ඉදාරය කන්න. මොකද ඒගොල්ලෝ කිව්වේ? කිසිම සාක්කයක් නැතුව අපිව අත්අඩංගුවට ගත්තා. ගෝඨාභය රාජපක්ෂයි ඕඩර් කළේ කියලා කිව්වොත් ඕගොල්ලෝ අපි නිදහස් කරනවා. මේක තමයි ඔයාගේ මහා නීතිගරුක මොනගරුක ශාන්ති අභ්‍යසකර කිව්වේ. ඒ මිනිස්සු ඒකට එකඟ වුණේ නැති හින්දායි හිරේට දැම්මේ. ඊට පස්සේ තව එකක් කියන්නම්. ඔබතුමා කිව්වා ලසන්ත වික්‍රමතුංග ඝාතනය ගැන. ඒකට යුද හමුදා බුද්ධියංශය අත්අඩංගුවට ගත්තා. මොකක්ද පොයින්ට් එක? ඔවුන්ගේ දුරකථනය දෙහිවල ඒ ටෙලිකොමියුනිකේෂන් ටවර් එක සීමාවේ තිබීම ඒ දිනේ තුල එක්තරයි හේතුව. එක නිලධාරියෙක් හිටියා ඔහුගේ රාජකාරි දුරකථනය අමතක වෙලා ඔෆිස් එකේ තියලා ගිහිල්ලා ඒ දෙහිවල ටවර් එකවට. ඔහු හැබැයි හිටියේ නිවාඩු පිට ගෙදර. ඒ නිලධාරියාවක් ගෙනාවා. ඇයි? කරුමෙට දුරකථනය තිබිලා තින්නේ දෙහිවල ටවර් එක යටතේ තියෙන තැනක. මෙන්න මෙහෙමයි මිනිස්සු අතඩංගුර ගත්තේ. ඒ ඔය කවුද රටින් පැන්න IP නිශාන්ත කන්දප්පා. ඒ තමයි හොඳම ගෝලයා මෙයාගේ. නිශාන්ත කන්දප්පා රටින් පැන්නේ ඇයි? නීතියට අනුව වැඩ කරන්න ඉන්න තිබ්බනේ. නිශාන්ත කන්දප්පා තමයි රෑ 12ට එකට ඇවිල්ලා නිදාගෙන ඉන්න රාස් පොලිසියේ බාරේ ඉන්න බුද්ධියංශ නිලධාරින්ව නැගිට්ටවලා වතුර ගහලා කියපල්ල තොපි බීලා ඇවිල්ලා කියන්නේ. කියපල්ල තොපි ගෝඨාභය මේවා කරේ කියලා. නිශාන්ත කන්දප්පට එකපාරට දේශපාලන රැකවරණ ස්විස්සලන්ත ලැබෙන්නේ නැ නිකන්. මේ අපේ ආණ්ඩුව ආපු ගමන් ආවා ස්විස් නාඩගම. ස්විස් නාඩගම ආවා.
අපේ ආණ්ඩුව ආපු ගමන් ස්විස් නාඩගම ආවා. ස්විස් නාඩගම තමුන්නාසල දන්නවා. අර කවුද කාන්තාවක් ස්විස් එම්බසියේ වැඩ කරන? ඒක විශාල ප්‍රශ්නයක් හැටියට මවා පාන්න ගියා. අන්තිමට හෙළි වුණා ඒක පට්ටපල් රඟපෑමක් කියලා. මේ විදියට මේ රාජ්‍ය මර්ධනයක් තියනවා. මේ රටේ නිදහසක් නැහැ, ප්‍රජාතන්ත්‍රවාදයක් නැහැ කියලා බටහිරට ඕන කරන රසමසවුලු ටික නිර්මාණය කරගන්න එක එක මෙහෙම යනවා. ගෝඨාභය රාජපක්ෂ ආපු ගමන් ස්විස් නාඩගම හැදුවේ ඒකට. ඒ ස්විස් නාඩගමේ හිටපු කාන්තාවත් කවුද? කාගේ කවුද? එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ මොන බුද්ධලාගේ මොන කෙනාද? ඒක දන්නේ නැහැ. කැලණිය එක්සත් ජාතික පක්ෂ කාට සම්බන්ධ කෙනෙක්ද ඒ ස්විස් නාඩගමේ නෝනා? නෝත් ඒක කියන්න එපා කියන්නේ ඉතින් ඇත්තනේ. ඇත්ත කියන්න එපා කියලා කියන්නේ කොහොමද? ශානිත නෙවෙයි කාටවත් අපි නීතිය අතට අරගෙන නැහැ. අද අරලියගහ මන්දිරයේ ඇමතිවරු රැස්සලා තීරණය කරන්නේ නැහැ. අනුර දිසානායකලයි අරගොල්ලොයි මේගොල්ලොයි කමිටුව රැස්සලා තීරණය කරන්නේ නැහැ.
honorable member you have two more minutes.
කාද හිරේ දාන්න කියලා එහෙම තීරණ කරන්නේ නැහැ. එහෙම සාකච්ඡා නැහැ. ඒ නිසා එදා අරලියගහ මන්දිරය ඇතුළේ තීරණ ගත්තේ. එදා ඒක කරේ. ඒ නිසා මේ රටේ නීතිය ක්‍රියාත්මක වෙනවා. කවුද අපේ DIG අනුර හිරේදම DIG අනුර හිරේදම්නේ අනුර සේනානායක මාස කීයක් හිරේදාගෙන හිටියද? අන්තිමට කෝ වරද කරුවලාද? නීති හමුවේ වරද කරුවලාද? ඒ මිනිස්සයා ලෙඩෙක් කළා. හිරගෙදර බෙහෙත් ටික හරියට බොන්න ලැබුණේ ඒත් පොලිස් නිලධාරියෙක් තමයි. නීතියට අනුව වැඩ කරපු පොලිස් නිලධාරියෙක් තමයි. ශානිට වැඩිය උසස් නිලධාරියෙක්. එහෙම නිලධාරින්ව බොරු පටලෝ හිරේ දාපු ශානිල් ගැන කිමුල් කඳුළු හල නායකෙම තේරෙනවා ශානි කාගේ කවුද කියලා. ශානි කාගේ කොන්ත්‍රාත් කරපු කෙනෙක්ද කියලා. ඒ නිසා ගරු මූලාසන අරූඪ මන්ත්‍රීතුමනි, මේ රටේ පොලිසිය ස්වාධීන වෙන්න ඕන. ඒක පිළිබඳ විවාදයක් නැහැ. පොලිසිය දේශපාලනඥයෝ කියන පදේ නටන්න ඕන දෙනක් නෙමෙයි. හැබැයි මේ රටේ ස්වාධීන කරනවයි කිය කිය කරලා අන්තිමට තෝර පලිගත්තු එක තමයි, දඩයන් කරපු එක තමයි කලේ. එහෙම කරපු අය අද කතා කරනවා ස්වාධීන පොලිසියක් නෑ, හරිම දුකයි කනගාටුයි කියලා මෙතන හුටු පෙරපෙර නහයෙන් අඩන්න ගන්නවා. ඒව දකිනකොට අපිට කොහෙන් hina වෙනද කියලා හිතා ගන්න බෑ. ඒ නිසා ගරු මූලාසන අරූඪ මන්ත්‍රීතුමනි, අපේ රටේ ජාතික ආරක්ෂාව පිළිබඳ අද චකිතියක් තියාගන්න කිසි කෙනෙකුට අවශ්‍ය වෙන්නේ නෑ. මේ රටේ මිනිසුන්ගේ සුරක්ෂිත භාවය අද ආරක්ෂා කරලා තියෙනවා. කිසිම වර්ගවාදී, අන්තවාදී, ත්‍රස්තවාදී කල්ලියකට ඕන කරන විදියට මේ රටේ නීතිය අවභාවිතා කරන්න ඉඩ ලැබෙන්නේ නැහැ. ඒ නිසා අද ඒ තමන්ගේ ආණ්ඩුව තියෙන කාලේ සමහරු දාපු සෙල්ලම් දාගන්න බැරි හන්දා.
Honorable member please wind up.
මම අවසන් කරනවා. දාගන්න බැරි වෙච්ච හන්දා ඒ වේදනාව පිට කරනවා හීන් කේදිරි වලින්. ඒව ගැන අපිට කරන්න දෙයක් නැහැ ගරු මූලාසන අරූඪ මන්ත්‍රීතුමනි. කෙසේ වෙතත් මේ රටේ රාජ්‍ය ආරක්ෂාව වෙනුවෙනුත්, අපේ රටේ පොදු ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙනුත් කටයුතු කරන්න අපේ ඒ බලධාරීන්ට ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් මගේ වචන ස්වල්පව අවසන් කරනවා. ඔබතුමාට ස්තුතියි.
Thank you. Honorable Gayantha Karunathilaka, you have 14 minutes.
මූලාසන අරූඪ ගරු සභාපතිතුමනි, අපේ රටේ ජන ජීවිතයත් සමග බද්ධ වුණු ඉතාම වැදගත් අමාත්‍යාංශ කීපයක් ගැන කතා කරන අවස්ථාවේ මටත් අදහස් ස්වල්පයක් ප්‍රකාශ කරන්න ලැබීම ගැන මං ඉතාමත්ම සතුටු වෙනවා. ගරු සභාපතිතුමනි, මහජනතාවට සේවය කරන ඕනම රාජ්‍ය සේවයක යථාර්ථය තමයි ඒ සේවාවේ යෙදෙන නිලධාරියාගේ සේවා තෘප්තිය කෙලින්ම සේවා ලාභ්‍යාවිත බලපාන බව. විශාල පීඩනයක ඉන්න සේවා තෘප්තියක් නැති නිලධාරියෙකුගෙන් යහපත් මහජන සේවයක් අපේක්ෂා කරන්න බැහැ කියන එක බොහොම හොඳින් අපි හැමෝම තේරුම් ගත්ත කාරණයක්. අපේ රටේ සියලු මහජන සේවා අතරින් ජන ජීවිතයත් සමග වගේම රටේ ආරක්ෂාව කෙරෙහිත් විශාල ලෙස බැඳලු ආයතනයක් තමයි පොලිස් දෙපාර්තමේන්තුව. සභාපතිතුමනි, වසර 154ක පමණ දීර්ඝ ඉතිහාසයක් තිබෙන අපේ රටේ පොලිස් සේවයේ 80,000ක් පමණ නිලධාරීන් හිටියත් එයින් 68,000ක්ම ඉන්නේ කනිෂ්ඨ පොලිස් නිලධාරීන් බවත් අපි අමතක නොකළ යුතුයි. ගරු සභාපතිතුමනි, සෞභාග්‍ය දැක්ම මේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සුරක්ෂිත රටක් කියන පරිච්ඡේදය යටතේ තෘප්තිමත් පොලිස් සේවයක් ගැන බොහෝ පොරොන්දු දීලා තිබෙනවා. ජනාධිපතිතුමාගේ දුරකාලයෙන් පහෙන් එකක් දැන් ඉවරයි. අවුරුද්දක් ගෙවි ගියාට පස්සේ මේ පොරොන්දු ගැන නැවත වතාවක් මතක් කර දෙන්න මම විශේෂයෙන්ම කල්පනා කළේ සභාපතිතුමනි, මේ කාකි සූට් එක ඇතුලේ ඉන්නෙත් අපි වගේම ලේයින් මසින් හැදුන හැඟීම් දැනීම් තිබෙන දරු පවුලක් පෝෂණය කරන පිරිසක් නිසායි. දරු සභාපතිතුමනි, සෞභාග්‍ය දැක්මේ සඳහන් ඒ කනිෂ්ඨ පොලිස් නිලධාරීන්ට අදාළ කරුණු කීපයක් මේ වෙලාවේදී මට ලැබිච්ච සුළු වෙලාවේදී කීපයක් විතරක් මම මතක් කර දෙන්න කැමතියි. එකක් තමයි පොලිස් නිලධාරීන්ට අදාළ පැය 8 සේවා මුරේ ඉක්මවා රාජකාරී කිරීමට සිදුවීම. දැන් මේ සෞභාග්‍ය දැක්මේ සඳහන් තිබුණත් අදටත් පොලිස් නිලධාරීන්ට පැය 8 ඉක්මවා රාජකාරිය දෙන්න සිදු වී තිබෙනවා. මම ඇමතිතුමාගෙන් ඉල්ලා හිටවා ඒ ගැන පොරොන්දු වෙච්ච පරිදිම සෞභාග්‍ය දැක්මේ පොලිස් නිලධාරීන්ට විශේෂයෙන් බලපාන නිසා මේ ගැන කඩිනම් අවධානය යොමු කරන්න කියලා. මම කනගාටු වෙනවා මේ විෂයන් කීපයක් තිබුණත් එකම ඇමතිවරයෙක්වත් මේක අහං කියන්න දෙන්න සභාවේ නැති වෙච්ච එක. නිලධාරීන් හරි අහං ඉඳලා පොඩ්ඩක් දැනුවත් කරයි කියලා හිතන නිසා මේ කාලේ අපි ප්‍රයෝජනෙට ගන්නවා. ඒ වගේම ගරු සභාපතිතුමනි, පොලිස් නිලධාරීන්ගේ රෝහල ගැනත් සෞභාග්‍ය දැක්මේ සඳහන් කරලා තියෙනවා. ඒකේ කියලා තියෙනවා ඒ ගැන කොළඹ තිබෙන පොලිස් රෝහලේ සියලු අඩුපාඩුකම් සම්පූර්ණ කරලා අංග සම්පූර්ණ රෝහලක් කරනවා කියලා. අපි දන්නවා නාරහින්පිට ප්‍රධාන පොලිස් රෝහලට අමතරව තවත් තියෙනවා පොලිස් රෝහල් දෙකක්. එකක් කංකසන්තුරේ, තව එකක් උණ්ඩසාලේ. තවත් රෝහල් දෙකක් තියෙනවා පොලිස් නිලධාරීන් සහ ඔවුන්ගේ පවුල්වලට වෙන් කරලා. ඇත්ත වශයෙන්ම සභාපතිතුමනි, පොලිස් සේවයට වැඩිපුරම සම්බන්ධ වෙලා ඉන්න නිලධාරීන් දිහා බැලුවොත් වැඩි හරියක් ඉන්නවා උතුරු මැද පළාතේ, වයඹ පළාතේ, ඒ වගේම අපේ වගේ දකුණු පළාතේ අය තමයි බහුතරයක් මං හිතන්නේ පොලිස් නිලධාරීන් අතරත් ඉන්නේ. එම නිසා එම නිලධාරීන්ට සහ ඔවුන්ගේ පවුල්වල සමාජිකයින්ට ප්‍රයෝජනයක් වෙන පරිදි ඒ පළාත් තුනටත් අඩුතරමින් පොලිස් රෝහල් තුනක්වත් ඇති කිරීමට කටයුතු කරොත් ඒක කාලීන අවශ්‍යතාවයක් බවත් මතක් කරමින් ඒ පවුල්වල උදවියටත් පොලිස් නිලධාරීන්ටත් ඒකෙන් ලොකු සේවයක් වෙයි කියලා අපි කල්පනා කරා. ගරු සභාපතිතුමනි, තාමත් පොලිස් නිලධාරීන්ට නොලැබෙන ආහාර දීමනාවක් ගැනත් සෞභාග්‍ය දැක්මේ සඳහන් කර තිබෙනවා. ඒකේ කියලා තියෙනවා ත්‍රිවිධ හමුදාවල් වලට වගේම පොලිසියටත් ආහාර දීමනාව ලබා දෙන බව. මේ ගැනත් ගරු ඇමතිතුමනි විශේෂයෙන් බලන්න කියලා අපි ඉල්ලීමක් කරමු. ඒ වගේම සභාපතිතුමනි, මේ දිනවල මේ සභාවෙත් අද විවාදේ වෙලාවෙත් ඒ වගේම රටෙත් ජාත්‍යන්තරෙත් කතා කරන ප්‍රධාන මාතෘකාවක් බවට පත් වෙලා තිනවා අපේ මේ බන්ධනාගාර සිද්ධිය. ඉතාම අවාසනාවන්ත කනගාටුදායක ඒ සිද්ධිය මේ දවස්වල කතා කරනවා. අපි දන්නවා සභාපතිතුමනි, බන්ධනාගාර නිලධාරීන්ට ගෙවනවා ජීවිත අවධානම් දීවනාවක් කියලා එකක්. අපි කියනවා පොලිස් නිලධාරීන්ටත් එවැනි ජීවිත අවධානම් දීවනාවක් ලබා දීම උචිතයි කියලා. මොකද යම් සැකකරුවෙක් අපරාධකරුවෙක් අත්අඩංගුවට ගැනීමේ ඉඳලා නඩු කටයුතු අවසන් වෙන තෙක්ම පොලිස් නිලධාරීන් සිදු කරන්නේ අවධානම් රාජකාරියක් නිසා ඇත්ත වශයෙන්ම එවැනි නිලධාරීන්ටත් එවැනි දීමනාවක් දීම ගැන අවධානය යොමු කරන්න කියලා අපි මතක් කරනවා. ගරු සභාපතිතුමනි, අලුත් ඇමතිවරයෙක් අලුත් පොලිස්පතිවරයෙක් පත් වෙච්ච වෙලාවේ පොලිස් නිලධාරීන් උසස් වීම ගැනත් යමක් මතක් කළ යුතු වෙනවා. විශේෂයෙන්ම පොලිස් කොස්තාපල්වරයෙක් පොලිස් සැරයෙන් තනතුරටත් පොලිස් සැරයෙන් තනතුරින් පොලිස් උපපරීක්ෂක තනතුරටත් පත් කිරීමේදී විටින් විට එක එක ක්‍රමානුගමනය කරනවා. ඒ නිසා නිශ්චිත යම් ක්‍රමවේදයක් තිබුණොත් හොඳයි කියලා ඔබතුමා වැනි කෙනෙක් ඇමති වෙච්ච වෙලාවේ මතක් කරනවා. උදාහරණයක් හැටියට ගත්තොත් ඇමතිතුමනි, 2007 වසරේ පොලිස් සැරයෙන් තනතුරට උසස් සීන් ලැබූ 1000ක් විතර ඉන්නවා. දැන් වසර 14කට ආසන්න කාලයක් උප පොලිස් තන පරීක්ෂක තනතුරට උසස් වෙන්න බැරුව. ඒ වගේම අපේ රංජිත් මද්දුම් බණ්ඩාර හිටපු නීතිය සාමයේ බාර ඇමතුමත් කිව්වා අද පොලිසියවලට ලොකු බරපතල ප්‍රශ්නයක් තියෙනවා වාහන හිගයක් තියෙනවා තියෙන වාහනත් අබලන් වෙලා සමහර වෙලාවට පැමිණිල්ලක් දැම්මහම පොලිසිය කියන අවශ්‍ය නිරධාරිනුත් නැති බව කියන ගමන් එන්න වාහනයක් නැහැ කියලා කියනවා ඉතින් ඒ නිසා සමහර වෙලාවට ත්‍රී වීලර් වලින් ගිහිලා තමයි හොරුවල්ලනේ වටත් යන්න වෙලා තියෙනවා හොඳයි එහෙනම් ඔබතුමා හරි කිව්වනම් ඒක සන්තෝෂ වෙනවා කවුරු හරි කමන්නේ මේවා කෙරෙන්න ඕන ඒ වගේම රාජකාරී අවශ්‍යතාවයේ මත පොලිස් නිලධාරියන්ට නිල නිවාස ලබා දීම සභාපතිතුමනි ප්‍රායෝගිකව ලේසි පහසු කටයුත්තක් නොවෙන්න පුළුවන් අපිට කියන්න ලේසි නමුත් ඒවා ප්‍රායෝගිකව කරන්න ගියහම හරි අමාරුයි නමුත් එවැනි නිල නිවාස ලබා දීමට නොහැකි අවස්ථාවලදී ත්‍රිවිධ හමුදා නිලධාරීන්ට වගේ නිවාස දීමනාවක් කුලී ගෙවල් කුලී දීමනාවක් ලබා දෙන්න පුළුවන් නම් අර සෞභාග්‍ය දැක්මේ සඳහන් අන්දමට තෘප්තිමත් පොලිස් සේවයක් බිහි කරන්න ඒකත් ලොකු රුකුලක් වෙයි කියලා අපි හිතනවා. ඒ වගේම ඇමතිතුමනි හැම පොලිස් නිලධාරියෙකුගේම මාසික වැටුපෙන් රුපියල් 25ක් අය කරනවා ක්‍රීඩා සංගමයට. එයින් පොලිස් නිලධාරීන් සීමිත පිරිසකටයි ප්‍රතිලාභයක් ලැබෙන්නේ. ක්‍රීඩා උත්සවයක් වගේ එකක් තමයි ඒකෙන් කරනවා දකින්න තියෙන්නේ. ඒ නිසා එම මුදලින් අඩුතරමේ පොලිස් කොට්ටාසයකට එක බැගින්වත් ශරීර සුවතා මධ්‍යස්ථානයක් ඒ කියන්නේ ජිම් එකක් වගේ එකක් ස්ථාපිත කරන්න පුළුවන් නම් හොඳයි. ආරම්භයක් හැටියට අඩු ගානේ පොලිස් කොට්ටාසයකට එකක් හරි දැම්මොත් එවිට නිරෝගී මෙන්ම සමබර සිරුරක් සහිත පොලිස් නිලධාරීන් අපට දැක ගන්න පුළුවන් වෙයි ටික කලක් යනකොට. ගරු ඇමතිතුමනි තවත් කාරණයක් මතක් කරනවා නම් 68,000ක් පමණ සිටින කනිෂ්ඨ පොලිස් නිලධාරීන් සඳහා රටපුරා නිවාඩු නිකේතන තියෙන්නේ හතරයි. ඒ අයගේ දරු පවුලත් එක්ක පොඩි විවේකයක් ගන්න එහෙම නැත්නම් වන්දනාවක් ගියාම නතර වෙන තැන් හතරයි තියෙන්නේ 68,000ක් ඉන්න අයට. නමුත් 12,000කට විතර ඉන්න අනිත් නිලධාරීන් ඊට වඩා නිවේඩු නිකේතන තියෙනවා. ඒගොල්ලන්ටත් ඒ පහසුකම තියෙන්න ඕන. තව වැඩි කරත් හොඳයි. ඒ නිසා ඒක බලන්න අර කනිෂ්ඨ සේවකීන්ට තව ටිකක් පහසුකම් දෙන්න පුළුවන් නම් හොඳයි. ඒ වගේම මේ පොතේ සඳහන් වෙලා තියෙනවා නිවසේ සිට හැකිතාක් නිවසේ සිට රාජකාරියට යාමට හැකි ස්ථානවල සේවයේ අනුයුක්ත කිරීමට පියවර ගන්නවා කියලා. ඒක හොඳ දෙයක්. පොලිස් නිලධාරීන් තමුන්නාසයට මේ මැතිවරණ පොරොන්දුවත් ආකර්ෂණීය වුණා ඡන්දේ කාලේ. තේ ගැන විශේෂයෙන් බලන්න. එතකොට වඩාත් හොඳ සේවයක් ගන්නත් පුළුවන් වෙයි. ඉතින් සභාපතිතුමනි ඔබතුමා ඇමතිතුමනි ඔබතුමා එදා තිබුණු ග්‍රාම ආරක්ෂක සේවය සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව බවට පත් කරලා ඒ අයගේ වෘත්තීය ගෞරවය ආරක්ෂා කළා වගේම අපි හිතනවා පොලිස් දෙපාර්තමේන්තුවත් අභිමානවත් සේවයක් බවට පත් කරන්න ඔබතුමාට පුළුවන්කම ලැබෙයි කියලා අපි විශ්වාස කරනවා. අපි අවංකව හදවතින් ඔබතුමාට සුබ පතනවා. ඒ කටයුත්ත ඔබතුමාගේ කාලය තුල කරයි කියලා අපිට හැඟීමක් තියෙනවා. මම කැමැති පොලිසිය ගැන ඊට වඩා කතා නොකර ස්වදේශ කටයුතු අමාත්‍යාංශය සම්බන්ධයෙන් වචනයක් දෙකක් කතා කරන්න. ඇත්ත වශයෙන්ම රටේ පරිපාලන කටයුතු ග්‍රාමීය යටතල පහසුකම් සහ සංවර්ධන කටයුතු ඉටු කරන්න තිබෙන ප්‍රධානතම අමාත්‍යාංශයක් තමයි ස්වදේශ කටයුතු අමාත්‍යාංශය කියන්නේ. ලංකාව විතරක් නෙවෙයි ලෝකෙත් හෝම් අෆෙයර්ස් මිනිස්ට්‍රිය කිව්වහම ඉතා වැදගත්ම අමාත්‍යාංශයක්. ග්‍රාම නිලධාරීවරු ආර්ථික සංවර්ධන නිලධාරීන් සැලසුම් අධ්‍යක්ෂකල ප්‍රාදේශීය ලේකම්වරු දිසාපතිවරු මේ ඔක්කොම අගිති වෙන්නේ ස්වදේශ කටයුතු අමාත්‍යාංශයට. දැන් අද ඒක ආරක්ෂක අමාත්‍යාංශය යටතේ අරන් රාජ්‍ය අමාත්‍යාංශයක් හැටියට වෙනමත් කටයුතු කරන බව අපිට දකින්න තිබෙනවා. ජනාධිපතිතුමා යටතේ මේක ගත්තේ විශේෂ අදහසක් ඇති එතුමට මේක වඩාත් හොඳ කාර්යක්ෂම සේවාවක් ඉටු කරනවා කියන හැඟීමක් ඇති. ඒ වගේම අපි සන්තෝෂ වෙනවා චමල් රාජපක්ෂ මැතිතුමා වගේ පරිණත ඇමතිවරයෙක් රාජ්‍ය ඇමතිවරය හැටියටත් කටයුතු කිරීම ගැන. ඒ වගේම අපි දකිනවා හුඟක් රජයේ නිලධාරීනුත් ටිකක් ප්‍රහේලිකාවක් වෙලා තියුණා මුලදී මේ කැබිනට් අමාත්‍යාංශයේ ලේකම්වරු වෙනමත් රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරු වෙනමත් පත් කරත් ආරක්ෂක ලේකම්තුමාම තමයි ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් හැටියටත් ඉන්නේ. ඉතින් අපි හිතනවා විශේෂ අරමුණක් ඇතුව මේක වඩාත් හොඳට කරන්න හිතලා වෙන්නේ නැති ආණ්ඩුව එහෙම අදහස් කරේ.
Honorable member you have 2 more minutes.
ගරු සභාපතිතුමනි ඒ වගේම මේ අමාත්‍යාංශයට අයිති දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු අපි දැක්කා මේ පාර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරු පත් කරා ඇමතිවරු පත් කරන වෙලාවෙම රාජ්‍ය ඇමතිවරු පත් කරන වෙලාවෙම දිස්ත්‍රික් සභාපතිවරු පත් කරා ඒකෙනුත් විශාල සේවයක් කරන්න අදහස් කරන්න පුළුවන් තැන. අපි දැක්ක එස්පී දිසානායක මැතිතුමා වගේ අපි ටිකක් පුදුමයට පත් වුණා එදා. එතුමා වගේ කෙනෙක් ප්‍රබල කැබිනට් ඇමතිකම් දරපු පුද්ගලයෙකුත් නූරලිය දිස්ත්‍රික් කමිටුවේ සභාපති හැටියට පත් කරපු හැටිත් එතුමා විල එක ගන්න හැටිත් දැක්කහම අපිත් පුදුමුණා. නමුත් අපි කියනවා දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවට සභාපතිරු පත් කරා වගේම ඉක්මනින් ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවටත් සභාපතිරු ටික පත් කරා. මන්ත්‍රීවරු ඉන්නවනේ ඕන තරම්. 150ක් විතර ඉන්නවනේ දැන් ආණ්ඩුවට සම්බන්ධ. බලන්නකෝ කැබිනට් ඇමතිකම් දරපු කී දෙනෙක් පසුපෙළ මන්ත්‍රීවරු හැටියට දැන් වේලි වේලි ඉන්නවද කියලා. අපි හම්බුණාමත් කියනවා අනේ ඉතින් අපිට ගිය කලක් බලන් ඉන්නවා අද නැතුවට හෙට මොකක් හරි වේද කී කිය. ඒ නිසා කරුණා කළා නෑ මම කියන්නේ මේ අපේ දේශපාලන පක්ෂයක ගැන නෙමෙයි මේ කියන්නේ රටේ සම්බන්ධීකරණ කමිටු ගැන. හරි එහෙනම් බොහොම හොඳයි ඉක්මනට පත් කළා ඒවා කරන්න. ඒතකොට අපි විපක්ෂය අපිටත් ඒවට සම්බන්ධ වෙලා යම් යම් වැඩ කටයුතු කරගන්න හොඳ අවස්ථාවක් ලැබෙනවා. ඒ වගේම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ හිගයක් තියෙනවා. ගණකාධිකාරීවරුන්ගේ හිගයක් තියෙනවා. පරිපාලන නිලධාරීන්ගේ හිගයක් තිබෙනවා. ඒ වගේම ග්‍රාම නිලධාරීවරුන්ගේ හිගයක් තියෙනවා. වැඩ බලන ග්‍රාම සේවකලා ගොඩක් ඉන්නවා. ඒ වගේම මූලස්ථාන ග්‍රාම නිලධාරීන්ගේ පුරප්පාඩු කීපයක් තිබෙනවා. සුදුසුකම් තියෙන අයට විභාග තියලා ඉක්මනට පත් කරන්න ඒගොල්ලන්ට විශ්‍රාමයන් ඉස්සෙල්ලට උසස් වීමකුත් අරගෙන යන්න පුළුවන් වෙනවා. ග්‍රාම සේවක නිලධාරියා ගැන මට තව විනාඩි දෙකක් දෙන්න. ග්‍රාම සේවක නිලධාරියා ගැන කතා කරන්න ඕන. ගමේ ප්‍රධානම රාණ්ඩුවේ නියෝජිතයා ග්‍රාම නිලධාරියා. හැම දෙයකටම ඔහුගේ සේවය අවශ්‍ය වෙනවා. දැන් ආපදාවක් වුණාම ගම් වතුරකදී සුලිසුලකකදී නියගයකදී කොරෝනා වගේ අවස්ථාවලදී ඒ විතර නෙවෙයි කුෂිකර්මයේ ඇටබෙදුවත් ග්‍රාම සේවක සම්බන්ධයි. ඡන්ද කොලේ හදන්නෙත් එයා. ඡන්ද මධ්‍යස්ථානයේ වගකීම තින්නෙත් ග්‍රාම නිලධාරියට. ගහක් ඉවත් කරන්න උනත් යන්න ඕන ග්‍රාම සේවක හම්බෙන්න. සහතිකේ ගන්න යන්න ඕන ග්‍රාම සේවක ගාවට. ඒ නිසා අපි දැක්කා පහුගිය දවස්වල මේ මාර්තු වල කොරෝනා මාර්තු අප්‍රේල් විතර වෙනකොට මේ කොරෝනා කාලේ අර ආබාධිතින්ට සහ වැඩිහිටි දීමනාව දෙන්න තැපැල් කන්තෝරු වලට පහසුකම් නැති වෙනකොට ග්‍රාම සේවකලා ඒකත් අරගෙන ගිහිල්ලා මේ මිනිසුන්ට ගෙදෙට්ටම ගිහිල්ලා දෙන්න තරම් කාරුණික වුණා. ඒ නිසා ඒ අයගේ දීමනා වැඩි කරන්න අවශ්‍යයි. පහසුකම් වැඩි කරන්න කටයුතු කරන්න. ඒ වගේම තමන්ගේ කොට්ටාසේ ඉඩම් ගැන වගකීම තින්නෙත් ඔහුට. මං ඉඩම් ඇමති හැටියට ඉන්නකොට ප්‍රාදේශීය ලේකම්වරුත් ග්‍රාම නිලධාරිවරුත් සාකච්ඡා ගණනාවක් රට පුරා පැවැත්වනකොට මං දැක්කා මේ ඉඩම් ගැන තියෙන සංකීර්ණතාවය නිසා යල් පැන ගිය නීති රීති නිසා ඒ අයට දැනුම වැඩියෙන් ලබා දුන්නොත් හොඳයි කියලා. මොකද සති දෙකෙන් දෙකට ප්‍රාදේශීය ලේකම්ලට තමන්ගේ කොට්ටාස ඉඩම් ගැන වාර්තාවකුත් උන්ට දෙන්න තියෙනවා. ඒ නිසා උන්ගේ පුහුණුව වැඩි කරනවා නම් හොඳයි ඉඩම් ගැනත් වැඩියෙන් දෙන්න. ඊළඟට ආපදා කළමනාකරණය ගැන කිව්වොතින් ගොඩනැගිලි පර්යේෂණ ආයතනය සමහර වෙලාවට අනතුරුදායකයි කියලා පදිංචියෙන් ඉවත් වෙන්න කියනවා. අපේ රජයේ කාලේ අපි ඉඩමක් රජයෙන් දෙන්න බැරි නම් ලක්ෂ 4ක් දුන්නා ඉඩමක් ගන්න, ලක්ෂ 12ක් දුන්නා ගේ හදන්න, ලක්ෂ 16ක් ඒ අයට දුන්නා. නමුත් සභාපතිතුමනි අනතුරුදායක තැන්වලම ගිහිල්ලා ආපහු පදිංචි වෙනවා. ඒ ඉඩමත් ඔවුන්ට භුක්ති විඳින දෙන ගමන් ඒ අනතුරෙන් ඔවුන් බේර ගැනීම සඳහා නීති රීති සකස් කරොත් හොඳයි කියන එකත් මම මතක් කරනවා. අවසාන වශයෙන් කියන්න ඕන කච්චේරි ගොඩක් අපේ කාලේ හැදුවා. දිසාපති කාර්යාල කොළඹ එකත් හැදුවා, පිටපලාත්වලත් හැදුවා, ප්‍රාදේශීය ලේකම් කාර්යාල ගණනාවක් හැදුවා. අපේ ගාලු දිස්ත්‍රික්කෙ හිටපු ඇමතිතුමා වජිර අබේවර්ධන මැතිතුමා හිටපු නිසා අපේ දිස්ත්‍රික්කෙත් හුඟක් හැදුවා. අංග සම්පූර්ණ විදිහට ශ්‍රවණාගාරයක වායු සමීකරණය කළා, හොඳට හැදුවා. ඒව ගැන ඉදිරියටම ගෙනියන්න කියලා කියනවා.
Honourable member, please wind up.
තප්පර දෙකක් දෙන්න. නිලසෙවන සියලුම නිලධාරීන් ගමේ එක වහලක් කරට ගේන වැඩසටහන. අපේ ගම්වල මිනිස්සුන්ට රජයේ නිලධාරී ටික ඔක්කොම එක වහලක් කරදී හම්බෙන්න පුළුවන් වුණා ඒ වැඩසටහන නිසා. ඉතුරු ටිකත් හදලා ඉවර කරන්න කියලා කියන ගමන් මට වෙලාව නැහැ ආරක්ෂක අමාත්‍යාංශය ගැන කතා කරන්න. නමුත් මගේ යුතුකමක් තියෙනවා, විශේෂයෙන් මේ ව්‍යසනයක් තියෙන වෙලාවේ අපේ සෞඛ්‍ය බලධාරීන් එක්ක එකතු වෙලා හමුදාපතිතුමා, ත්‍රිවිධ හමුදාපතිවරු ඔක්කොම, ඒ වගේම පොලිසිය, ආරක්ෂක අංශවල රණවිරුව ජීවිත අවධානමක් ගැනත් නොතකා කරන සේවයත් අපි අගය කරන බව ප්‍රකාශ කරමින් මගේ වචන ස්වල්පයෙන් මේ අවසන් කරනවා.
Thank you. Honorable Shanta Bandara, you have 5 minutes.
ස්තුති ගරු සභාපතිතුමනි. විශේෂයෙන්ම අපේ මුලින් අදහස් දක්වද්දී විපක්ෂයේ කොයින්දන් කරුණාකරන් මන්ත්‍රීතුමා කිව්වා ආරක්ෂක අමාත්‍යාංශයට ඇයි මෙච්චර මුදල් ප්‍රමාණයක් වෙන් කරන්නේ, දැන් ත්‍රස්තවාදය නැත්නම් යුද්ධයක් නැහැනේ කියලා. යුද්ධය සඳහා මුහුණ දෙන එක පමණක් නෙමෙයි ආරක්ෂක අමාත්‍යාංශයෙන් කරන්නේ ගරු මන්ත්‍රීතුමනි. ආරක්ෂක අමාත්‍යාංශය යටතේ පමණක් ආයතන 18ක් තියෙනවා.
ශ්‍රී ලංකා යුද හමුදාව, ගුවන් හමුදාව, නායක හමුදාව ඇතුළු ආයතන 18ක් තියෙනවා. ඊට අමතර වශයෙන් විශේෂයෙන්ම අභ්‍යන්තර ආරක්ෂක සුදේශ කටයුතු හා ආපදා කළමනාකරණ පිළිබඳ ඒ සියලු අංශවල ආපදා කළමනාකරණයේ විශාල ආයතන ප්‍රමාණයක්. ඇතුළු ඒ සියල්ල වෙනුවෙන්ම තමයි ඒ විශාල මුදලක් වෙන් කරන්න සිද්ධ වෙලා තියෙන කියන එක ඔබතුමාට මතක් කරනවා. නැත්තම් මේ ජනාධිපතිතුමාගේ යටතේ තියෙන ආයතන වලට වැඩි මුදල් ප්‍රමාණයක් වෙන් කරගත්තා කියන අදහස ඔබතුමාලා ඉස්මතු කරන්න. පෙගාන්ත කරුණාතිලක ජ්‍යෙෂ්ඨ අපේ ගරු මන්ත්‍රීතුමා, එතුමා කිව්වා සෞභාග්‍ය දැක්මෙන් ගොඩාක් දේවල් පොරොන්දු දීලා තියෙනවා, ඒවා ක්‍රියාත්මක කරන්නේ කෝ කියලා. අපි කියන්න කැමතියි අතිගරු ජනාධිපතිතුමා මේ රටේ රාජ්‍ය නායකත්වයට පත් වෙලා එතුමාගේ පළවෙනි අයවැය තමයි මේ. එතුමාට පසුගිය කාලේ අයවැයක් ඉදිරිපත් කරන්න අවස්ථාවක් තිබුණ නැහැ. අපේ රටේ තිබ්බ ව්‍යවස්ථානුකූල බාධාව නිසා. ඒ නිසා මේ අයවැයත් එක්ක තමයි ඒ සෞභාග්‍ය දැක්මේ ගොඩක් වැඩ කටයුතු ආරම්භ කරන්නේ. ඒ සෞභාග්‍ය දැක්ම ඉදිරිපත් කරලා තියෙන්නේ වසර 5කට කියන කාරණේ පිළිබඳව අපි විශේෂයෙන් මතක් කරන්න කැමතියි. අද අපි කතා කරන්නේ අපේ රටේ ඉතාම වැදගත් අමාත්‍යංශ පිළිබඳව. අපි දන්නවා අපේ රටේ ජාතික ආරක්ෂාව පිළිබඳව ඉතාම අඳුරු අතීතයක් තිබ්බා. 1976 ඒ ආරම්භිච්ච LTT ත්‍රස්තවාදය අවුරුදු 30ක් තිස්සේ අපේ රටේ උඩු දිව්වා. ඒ තත්ත්වය තුළ අපේ රටේ ජීවිත විශාල ප්‍රමාණයක්, ඉතා වටිනා ජීවිත, හැම කෙනෙක්ම ජීවිතයක් වටිනවා. ඒ වගේම දේශපාලන නායකයන්ගේ, පරිපාලන නායකයන්ගේ, මේ රටේ වකීම් දරන්න හිටපු අයගේ, ඒ වගේම අහිංසක දුප්පත් පවුල්වල තරුණ තරුණියගේ ඉඳලා බිරිඳ දක්වා කුසේ ඉන්න දරුවාගේ දක්වා ජීවිතක්ෂයට පත් වුණා මේ මෙලෙච්ච ත්‍රස්තවාදය නිසා. ඒ නිසා ගොඩක් රාජ්‍ය නායකින් මේ ත්‍රස්තවාදය නිමාවටපත් කරන්න උනන්දුවක් දැක්වුවා කියන එක අපි කියන්න ඕනේ. හැබැයි කිසි කෙනෙකුට ඒ වගකීම ඉටු කරන්න බැරි වුණා. ඒ වගකීමේ දේශපාලන නායකත්වය අපි කවුරුත් කුහක නැවි කියන්න ඕනේ. දේශපාලන නායකත්වය ලබා දුන්නේ මහින්ද රාජපක්ෂ මැතිතුමා කියන එක අපි ගෞරවයෙන් මතක් කරන්න ඕනේ. අද ජනාධිපතිත්වයේ දරන ආරක්ෂක ලේකම්තුමා, ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා එදා පරිපාලන නායකත්වය දුන්නා. ඒ වගේම අපේ ත්‍රිවිධ හමුදාපතිවරු, අපේ සියලු සමස්ත රණවිරුවන් ඒ කාර්යභාරයට උර දුන්න හින්දා තමයි අද නිදහස් නිවහල් රාජ්‍යයක් කුරුමේලා තියෙන්නේ. දැන් අපිට ආය අඳුරු සෙවණැලි මතුවෙනවා. දැන් ඊයේ දවසේ මොකක්ද උනේ? ඊයේ දවසේ LTT සංවිධානයේ හිටපු කාන්තාවක් යාපනයේ ඉඳලා නුවර දක්වා යන බස් රථයේදී ක්ලේමෝ බෝම්බයක් එක්ක ඇගේ සැමියාත් එක්ක අවුරුදු 7ක කුඩා දරුවා, ඒ දරුවා පාවිච්චි කරේ උපක්‍රමයක් හැටියට, ඒ දරුවාත් එක්ක ඒක අසු වුණා. ගරු සභාපතිතුමනි, LTT ත්‍රස්තවාදය මේ රටෙන් තුරන් කළාට පස්සේ මේ 15 වෙනි උත්සාහය විදේශගත LTT සංවිධානවලින් මුදල් දීලා සහ විවිධ උපක්‍රමශීලී කාර්යභාරයන් කරලා මේ 15 වෙනි අවස්ථාව තමයි ඔවුන් මේ දරණ උත්සාහයන් වලින් අසුනේ. මම ඊට වඩා කතා කරන්න මට වෙලාව මදි නිසා මම මේ වෙලාවේ විශේෂ ගෞරවයක් පුද කරන අපේ මේ උත්තරීතර පාර්ලිමේන්තුවේ කොරෝනා වෛරසය මේ රටට ආපු වෙලාවේ පළවෙනි රැල්ලෙත් වෙලාව නැහැ මන්තුමා, වෙලාව නැහැ සමා වෙන්න. මට විනාඩි දෙකයි තියෙන්නේ. ඒ පැත්තෙන් දෙන්න වෙලාව, විපක්ෂෙන් ගන්න වෙලාව.
Honorable member, what's the point of order?
Tamunnasa jaathika aarakshawa gana katha karanawa dan Tamunnasa ge janadhipathiwara.
No, this is not a point of order, honorable member.
Mokadda kiyai? Eka ee ape aarakshaka ansa okkoma attadanguwata aragena e kadiyudu karana. Me enokota attadangu inne. E ahuna kiyala thamai man me kiwe. Man kiye me aduru sevanali.
Honorable member, your time is up, please wind up.
Thodi welawak denna visheshayenma e corona virus e mardane kirime karyabareedi අපේ අතිගරු ජනාධිපතිතුමාගේ නායකත්වයෙන්, අග්‍රාමාත්‍යතුමාගේ නායකත්වයෙන්, ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය විශේෂයෙන්ම යුද හමුදාපතිතුමා, අපේ ආරක්ෂක ලේකම්තුමා ඉඳලා යුද හමුදාපතිතුමා සවෙන්ද්‍ර සිල්ලා මැතිතුමා, පොලිසිය ඒ අති විශාල කාර්යභාරයට මේ උත්තරීතර පාර්ලිමේන්තුවේ උත්තමාචාර්ය මේ අවස්ථාවේදී උපද කරන්න ඕන. ඒ වගේම අපේ රාජ්‍යමතුමා ඉන්නවා චව රාජපක්ෂ මැතිතුමා, ආපදා කළමනාකරණය පිළිබඳව ඊයේ ඇතිවෙන්නේ ගිය අවාසනාවන්ත සිද්ධිය ඒ අපි වාසනාවන්ත වුණා, එයින් අපිට අනුතුරක් සිදු නොවෙන්න. නමුත් පෙර සූදානම ආපදා කළමනාකරණය පිළිබඳ මම දැක්ක හොඳම පෙර සූදානම තමයි ඊයේ සහ පෙරේද දවස් දෙකේ මේ රට තුල සිද්ධ
වුණ
මතක් කරන්න කැමතියි. ඒ නිසා අවසාන වශයෙන් කියනවා, අපි හැමෝම ප්‍රාර්ථනා කරන්නේ නිදහස් නිවාල් රටක්. ඒ නිසා මේ නිදහස් නිවාල් රට ඉදිරියට ගෙන යන්න මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන උතුරේ දකුණේ මන්ත්‍රීවරුන්ගේ කැපවීම අවශ්‍යයි. තමුන්නාන්සේලාගේ ප්‍රශ්නයක් ගැටලුවක් තියෙනවා නම් උතුරේ මං ගිහිල්ලා නැවතිලා හිටලා තරුණයෙක්ව කඩිතු කරපු කෙනෙක්. ඒ නිසා මේ ප්‍රශ්න ගැටලු තියෙනවා නම් මං ඉල්ලීමක් කරනවා අපිත් මැදිහත් වෙන්නම්. අපේ අතිගරු ජනාධිපතිතුමා එක්ක කතා කරන්න තමුන්නාන්සේලා වෙලාවක් වෙන් කරගන්න. අපේ අගමැතිතුමා එක්ක කතා කරන්න. ඒ කතා කරලා ආරක්ෂක අමාත්‍යාංශයේ
Honorable member please wind up.
මොනෝhari ප්‍රශ්නයක් තියෙනවා නම් එහෙම අපි විසඳගමු. නැවත වතාවක් මේ රට සාමකාමීත්වයේ බිඳෙන්න අවශ්‍ය වැඩපිළිවෙලකට සහයෝගය ලබා දෙන්න එපා කියන ගෞරවණීය ඉල්ලීම මේ අවස්ථාවේදී කරන බොහොම ස්තුතියි.
Thank you.